ගරු විපක්ෂ නායකතුමා ඔබතුමාට මිනිත්තු 34ක්.
අද දින මම හිතන්නේ මෑත කාලයේ තුන්වෙනි වතාවටත් පාස්කු ප්‍රහාරය පිළිබඳව පාර්ලිමේන්තුව සාකච්ඡා කරන අවස්ථාව. විශේෂයෙන්ම අපි පහුගිය අවස්ථාවන් ගණනාවකදීම අපි ඉල්ලීමක් කළා රජයෙන් විවිධ තොරතුරු කරුණු කාරණා ඉදිරිපත් කරලා ඒ කරුණු විමර්ශනය කරන්නයි කියලා. කණගාටුයි, රජය ඒ කරපු යෝජනා කිසිවක්වත් තම සතයකටවත් ගණන් ගන්නේ නැතුව පාස්කු ප්‍රහාරය නොවුනාසේ සලකලා අද ඉතාමත්ම නින්දිත ආකාරයට මේ විවාදයට වගකිවයුත්තන් සහභාගි නොවෙමින් ඇත්තට මේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුණු ප්‍රජාවට කරන ලොකුම නිග්‍රහයක් සිදුවෙන අවස්ථාවක පළමෙන් අප ඉදිරිපත් කරන්න කැමති මේ වසර අවසානයේ ජනතා ආශිර්වාදයෙන් බිහිවෙන අපේ රජය තුළ අපි පාස්කු ප්‍රහාරය පිළිබඳව ගන්න ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන්න මම කැමති. මේක කියන්න අප්‍රේල් මාසයේ මුල් සතියෙත් මම මේක පාර්ලිමේන්තුවට හෙළිදරව් කරා, ඉදිරිපත් කරා. සමගි ජන බලවේගේ නීති කණ්ඩායමත් ඒ වගේම විශේෂ විමර්ශන කණ්ඩායමත් මේ පිළිබඳව රට දැනුවත් කරා. නමුත් මං හිතනවා මේ අවස්ථාවේ මේක නැවතත් වරක් ඉදිරිපත් කිරීම වැදගත්. මොකද පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුණු ප්‍රජාවගේ පවුල් සහ රටේ ජනතාව, ඒ වගේම අගරදගුරු අතියුතුම් කාඩිනල් තුමා ප්‍රමුඛ අගරදුරු මණ්ඩලයත් බිෂප්ස් කොන්ෆරන්ස් එකෙත් කතෝලික ප්‍රජාවගෙත් පූජකතුමන්ලගෙත් බලාපොරොත්තු වන්න එයයි. පළමෙන්ම විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් අපි ස්ථාපනය කරනවා. 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 2-1 වගන්තිය යටතේ දේශීය සහ විදේශීය විනිසුරුවන්ගෙන්, ඒ වගේම විමර්ශකින්ගෙන් සමන්විත වූ පරීක්ෂණ කොමිසමක් ස්ථාපනය කරලා කොන්දේසි විරහිතව අපි විනිවිද භාවෙන් යුක්ත වූ පරීක්ෂණයක් පවත්වලා විශේෂයෙන්ම ඒ පරීක්ෂණයට ශක්තියක් වන්නට ස්ථිර විමර්ශන කාර්යාලයක් ස්ථාපනය කරලා අනිවාර්යෙන්ම කොමිෂන් සභාව විසින් ලබා දෙනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කරලා නීතිපතිවරයා විසින් අපරාධ නඩු කටයුතු ආරම්භ කරලා මේ වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ අධිකරණයකුත් පිහිටවල ස්වාධීන රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටවන ඉන්ඩිපෙන්ඩන්ට් පබ්ලික් ප්‍රොසිකියුටර්ස් ඔෆිස් එකකුත් ස්ථාපනය කරන මේ ක්‍රියාදාමය තුළ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු, මුල් වුණු, දායක වුණු ඒ මහමුලකරුවන්, ඒ කණ්ඩායම්, ඒ නීච ත්‍රස්තවාදීන්, ඒ කුමන්ත්‍රණකරුවන් නීතිය හමුවට ගෙනෙනවා පමණක් නෙවෙයි, නීතිය යටතේ ලබා දෙන්න පුළුවන් ඉහළම දඬුවම කිසිම පැකිලීමකින් තොරව ලබා දෙන්නට අපේ රජයක් තුළ අනිවාර්යයෙන්ම කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට යන දේ හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා, සියලු දෙනාගෙත් රටේ ජනතාවගෙත් දැනුවත් වීම උදෙසා. දැන් විජේදාස රාජපක්ෂ මහත්තයා මම ගරු කරන පුද්ගලෙක්, විශේෂයෙන්ම ඔබතුමා කරුණු කාරණා ගන්නවක් ඉදිරිපත් කරා. ඔබතුමාම හොඳින් දන්නවා ඔබතුමාත් පත්තුණු රජය, ගෝඨාභය රාජපක්ෂ රජය ඇත්තටම මහමුලකරුවා නම් කරන්නේ. කවුද මහමුලකරුවා? හිජාස් හිස්බුල්ලා. අනිත් මහමුලකරුවා කවුද? රිෂාඩ් බදූදීන්. ඊළඟ මහමලහරුව කවුද? රිෂාඩ් බදූන්ගේ සහෝදරයා රියාඩ් බදූදීන්. මෙන්න ඔබතුමන්ලගේ ආණ්ඩුව පටන් ගත්තු ආකාරය. දැන් මම එකින් එකට කරුණු පෙන්වලා දෙන්න කැමති. පටන් ගත්තු දවසේ ඉඳලම විමර්ශනය යටපත් කරන්න කටයුතු කළා. CID එකේ ශානි අබේසේකර ප්‍රමුඛ 30 දෙනෙක් මාරු කරලා යවුවා. ශානිව නිලයෙන් පහලට දමලා දකුණේ DIG කෙනෙකුගේ පෞද්ගලික සහකරු හැටියට පත් කරා. විමර්ශනය හරියට ක්‍රියාත්මක කරේ නැහැ. විමර්ශනය නතර කරා. සත්‍ය වසන් කරා. සත්‍ය තොරතුරු එළියට එනවට විරුද්ධව සත්‍ය සොයනොයි කියපු ගෝඨාභය රාජපක්ෂ රජ ගරු කාඩිනල්තුමාට පොරොන්දු වුණු ආකාරයට නිවැරදිව කටයුතු කරන්න නැතුව සත්‍ය වසන් කරලා පාස්කු ප්‍රහාරයේ ඇත්ත එළියට එන එක නතර කරා. සත්‍යයට විරුද්ධව මරු පහරක් එල්ල කරා. CID ගේ ශානි අබේසේකර ප්‍රමුඛ මහා විශාල නිලධාරි කණ්ඩායම මේ විමර්ශන කටයුතු කරපු කණ්ඩායම ඇයි මාරු කරේ? සත්‍ය වසන් කරා. සමූල ඝාතනයේ පිටුපස හිටපු පුද්ගලීන් ආරක්ෂා කරා. එවන් නීච ක්‍රියාවක් නීච උත්සාහයක ඒ රජය නිරත වුණා. හැබැයි මේ ආණ්ඩුව එක නිවැරදි කරෙත් නැහැ. මට මතකයි වර්තමාන ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා, මගේ මතක හැටියට පත්තුණු කාලෙදි ස්කොට්ලන්ඩ් යාඩ් එක ගෙනල්ලා මේ අලුත් විමර්ශනයක් කරනවායි කිව්වා. අලුත් සොයා බැලීමක් කරනවායි කිව්වා. ඒක කරලත් නැහැ. එදා වගේම අද දවසෙත් මේ සමූල ඝාතනය මේ නීච නින්දිත ක්‍රස්ත ප්‍රහාරයේ පිටුපස ක්‍රියාත්මක වුණු මහා කුමන්ත්‍රණය සංගවන ප්‍රයත්නේ මේ රජයත් සිටේ. දැන් අපිට අහන්නට ලැබුණා පොලිසිය බහර ඇමතිතුමා ප්‍රකාශ කරනවා 99%ක් විමර්ශන අවසන් කියලා. 99%ක් විමර්ශන අවසන් නම් මට කැමතියි මෙන්න මේ ප්‍රශ්නවලට උත්තර. මේ ප්‍රශ්නවලට උත්තර රජයට දෙන්න බැරි නම් අනිවාර්යෙන්ම මේ වසර අවසන් වන අවස්ථාවේ ජනතා ආශිර්වාදෙන් බිහි වෙන අපේ රජය අනිවාර්යෙන්ම උත්තර ටික හොයන. කිසිම කෙනෙකුට කිසිම පුද්ගලයෙකුට කිසිම බලවේගයකට අපි යටත් වෙන්නේ නැහැ. ඒ වගේම මුදලට වරදානවලට අරකට මේකට තර්ජන ගර්ජනවලට අපි යට වෙන්නෙත් නැහැ. හොඳට මතක තියාගන්න හැමෝම. දැන් ඇමරිකාවේ FBI ආයතනය CID එකට තොරතුරක් දුන්නා නිතරම කතාබහ කරපු පුද්ගලෙක් පිළිබඳව සහරන්නේ. අන්තර්ජාල ප්‍රොටෝකෝල් ලිපිනය IP address එක. එතකොට CID එකේම පුද්ගලයාව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරමින් ඉන්නකොට මේක මේ බුද්ධ්‍යංශයේ ක්‍රියාන්විතයේ කොටසක්. මේක ජාතික ආරක්ෂාවට බලපානවා. ඒකින් මේ ප්‍රශ්න කිරීම නතර කරන්නයි කියලා බ්‍රිගේඩියර් චූලාකොටි තොක්කු මාර්ගයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් CID ඉන්වෙස්ටිගේෂන් එක කඩාකප්පල් කරලා තියෙනවා, වළක්වලා තියෙනවා. එහෙම කොහොමද වෙන්නේ ගරු අධිකරණ ඇමතුමනි? කොහොමද වෙන්නේ? කවුද මේ පුද්ගලයා? සහරන් එක්ක ගනුදෙනු කරපො. ඇයි ඒ විමර්ශනය වැළැක්වේ? මොකද්ද මේ පුද්ගලයා සහ බුද්ධියන්සේ සමග අතර තියෙන සම්බන්ධතාවය? ඒ පුද්ගලයාට තිබුණා නම් ආමි ඉන්ටෙලිජන්ස් එක සහ ඒ තව්හිද් ජමාත් ඒ කණ්ඩායමත් සමග ඒ සම්බන්ධතාවෙන් තිබුණ නම්, ඇයි බුද්ධි අංශය මේ ප්‍රහාරය එල්ලවෙන්නට පෙර අදාළ ආරක්ෂක කණ්ඩායම් වලට මේ තොරතුරු ලබා නොදුන්නේ? විශේෂයෙන්ම ආමි ඉන්ටෙලිජන්ස් එකේ මේ පුද්ගලින් සහරාන් සහ තව්හිද් ජමාත් සංවිධානය විසින් එල්ල කරන ප්‍රහාරය පිළිබඳව තොරතුරු දැනගෙන සිටියේ නැද්ද? මම එක කාරණාවක් කියන්න ඕනේ. මම මේ ආමි ඉන්ටෙලිජන්ස් කිව්වහම කවුරුත් වරදවා තේරුම් ගන්න එපා, මේක සමස්ත ආමි ඉන්ටෙලිජන්ස් එක නෙවෙයි. මම මේ කියන්නේ මේ කූට කුමන්ත්‍රණයට සම්බන්ධ වුණු පිරිස ගැන පමණයි. මම බුද්ධි අංශවලට වැරදි ලෙස පහර ගහන පුද්ගලෙක් නෙවෙයි. මේ කූට කුමන්ත්‍රණ ක්‍රියාවට සම්බන්ධ වුණු ගැන තමයි මම මේ කතා කරන්නේ. එතකොට ඇයි මේ ප්‍රශ්න කිරීම වළක්වන්නට කටයුතු කළේ? FBI එක දුන්නේ IP address එක අනුව හොයාගත්ත පුද්ගලයෝ කොහොමද මේක නතර කරේ? ඒක නතර කිරීම තුළින් ඒ බුද්ධි අංශයයි ආරක්ෂක අමාත්‍යංශයයි කවද ආරක්ෂා කරන්න හැදුවේ? මං අහන්න කැමතියි මේවා පිළිබඳ විමර්ශනයක් කරලා තියෙනවද? මොකද්ද සත්‍ය? දැන් රිටයර් වෙච්ච පොලිසිය නිලධාරී මහත්මෙක් කියනවා අජිත් ධර්මපාල කියලා. ඔහු එංගලන්තයේ YouTube channel එකක් හරහා කියලා තියෙනවා මේ IP address එක කාටද සම්බන්ධ කියලා. ඔහු කියනවා පිල්ලයන් සමග මඩකලපු බණ්ඩනාගාරයේ ජෝසෆ් පරරාජසිංහ මහතාගේ ඝාතනයේ සම්බන්ධයෙන් රඳවා සිටි ඛලීල්ගේ පුත්‍රයා කියලා. ඒතර ඛලීල්ගේ පුත්‍රයා තමයි යුද හමුදා බුද්ධ්‍යංශයේ නිලධාරීවරයෙක් හැටියට බ්‍රිගේඩිය චූලා කොඩිත්වක්කුත් සමග සමීපවම වැඩ කටයුතු කරපු බුද්ධි නිලධාරි. කොහොමද වැඩේ? චූල කොඩිත්වක්කු නතර කරනවා ප්‍රශ්න කරන එක. ඒ නතර කරන්නේ තමන්ගේම බුද්ධි නිලධාරියෙක් ආරක්ෂා කරලා. හැබැයි මේක ගැන විමර්ශනය කරන්නට මං රජයෙන් ඉල්ලන්නේ විමර්ශනය කරන්න. ඊට පස්සේ අපි ඒ විමර්ශනය කරනවා, අපි ඒක කරනවා. ඕගොල්ලෝගෙන් ඉල්ලන්නේ නැහැ. ඕගොල්ලෝ හැමදාම කරන්නේ මෙතනට ඇවිල්ලා බයිලා ගහන එක විතරයි, බොරු කියන එක විතරයි, රවට්ටන එක විතරයි. රජයෙන් ඉල්ලන්නේ නැහැ ඊට පස්සේ. ඊළඟට මම අහන්න කැමතියි, කරුණාකර මෙන්න මේකට උත්තර දෙන්නකෝ. සොනික් කියන පුද්ගලයා කවුද කියන එක හඳුනාගත්තා රාජ්‍ය බුද්ධ්‍යංශයේ නිලධාරිය. සමහරු කියනවා එයා IP බණ්ඩාරලු, තවත් සමහරු කියනවා එයා පෙරේරා කෙනෙක්ලු. පෙරේරා හරි බණ්ඩාර හරි, මම මේ කතා කරන්නේ සොනික් ගැන. එතකොට මේ සොනික් කියන බුද්ධි නිලධාරියා මාතලේ සහරන් පොඩි සහරන් එක්ක දිගින් දිගටම සම්බන්ධතා පවත්වලා තියෙනවා. ඒක සිම් කාඩ් එකක් හරහා අපිට දැනගන්න ලැබිලා තිබෙනවා. ඒක ඔප්පු කරගෙන තිබෙනවා. සිම් කාඩ් එකේ විස්තරත් සහිතව තමයි ට්‍රේස් කරලා මේ සොනික් කියන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙක්. කාත් එකද කතා කරලා තියෙන්නේ? මාතලේ සහරන් එක්ක. එම නැත්තම් පොඩි සහරා. දැන් මේ පිළිබඳව වැඩිදුර ප්‍රශ්න කරන්නට යනකොට රාජ්‍ය බුද්ධ්‍යංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්පත් ලියනගේ CID එකට කියනවා මේක ගැන විභාග කරන්න එපා, ඒක ජාතික ආරක්ෂාවට බලපානවා. එහෙම කොහොමද වෙන්නේ? බුද්ධියන්සයක් තියෙන්නේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන නෙවෙයිද? මොනවද මේ සනික් කියන රාජ්‍ය බුද්ධියන්සේ නිලධාරියා පොඩි සහරන්ගෙන් ඉල්ලලා තියෙන්නේ? CID එක කරපු විමර්ශනවලට අනුව සොනික් සොනික් කිනවලු පොඩි සහරාන්ට කොහොම හරි ISIS එකට බලපෑම් කරන්නයි කියලා, ජාත්‍යන්තර නායකයොන්ට බලපෑම් කරන්නයි කියලා පාස්කු ප්‍රහාරයේ වගකීම බාරගන්න කියලා. එතකොට අපේ රටේ බුද්ධියන්සේ නිලධාරියෙක් කියනවා රටේ ඉන්න ත්‍රස්තේපුට ජාත්‍යන්තර ISIS ත්‍රස්තවාදී සංගමයට කණ්ඩායමට ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලියට මේ ප්‍රහාරයේ වගකීම බාරගන්නේ කියලා. අපේ අධිකරණ ඇමතුමාට තේරෙන්නේ නැද්ද මේ ප්‍රශ්නවල බැරෑරුම්කම, බරපතල කාරණාව? එතකොට මම අහන්න කැමති, මොකද්ද මේ සොනික් සොනික් කියන රාජ්‍ය බුද්ධියන්සේ නිලධාරිවරයාට තියෙන අමාරුව? පොඩි සහරන්ට කතා කරලා ISIS එකට බලපෑම් කරන්න පාස්කු ප්‍රහාරයේ වගකීම බාරගන්නේ කියන්නේ මොකද්ද මේ සොනික් සොනික් සහ පොඩි සහරන් එක්ක තිබුණු සම්බන්ධතාවය? මේක පිළිබඳව අපි අනිවාර්යෙන්ම විමර්ශනය කරමු. දැන් ගිය පාර විවාදයේ මම කිව්වේ රජෙන් ඉල්ලීමක් කරා මේව විමර්ශනය කරන්නයි කියලා. දැන් කියලා වැඩක් නැහැ. අධිකරණ ඇමතුමා, ඔබතුමාටත් ඔය තේරෙනවනේ. ඒකනේ ඔබතුමාත් දැන් තීන්දුව කරලා තියෙන්නේ මේ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න. ඒකනේ. ඒක බොහොම හොඳටම පැහැදිලි. ඒක බොහොම පැහැදිලි. හරි. ඔබතුමාට මේව අහගෙන ඉන්නත් බැහැනේ. ඉතින් ඇත්තම කතාව මේවා පිළිබඳව පැහැදිලි විමර්ශනයක් අවශ්‍යයි. ඒ විමර්ශනය අපි අනිවාර්යෙන්ම ඉෂ්ට කරනවා කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරන්නට කැමතියි. ඊළඟ කාරණා, කවුද අධිකරණ ඇමතුමනි මේ අබු හින්ද් කියන්නේ? අබු හින්ද් කියන්නේ සහරාන්ට ඉහළින් හිටපු පුද්ගලයෙක්. විශේෂයෙන්ම ඒක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත් ඇමතිතුමා අනාවරණය කරලා තිබෙනවා. ඔබතුමා දන්න ඇති කොමිසමේ ප්‍රධාන සභාපතිතුමා කොළ කෑල්ලක එවලා අහලා තියෙනවා රවි සෙනවිරත්නගෙන් මේ සහරාන්ට ඉහළින් හිටපු පුද්ගලයා මෙයාද කියලා. ඒකේ අපිට ආරංචි විදිහට ඒකේ තියෙන්නේ අබු හින්ද් කියන නම. එතකොට මේ අබු හින්ද් කියන පුද්ගලයා කවුද? කොහේ පුද්ගලයෙක්ද? මොන රටක පුද්ගලයෙක්ද? මොන සංවිධානයක් නියෝජනය කරපු පුද්ගලයෙක්ද? ලංකාවේ පුද්ගලයෙක්ද? විදේශිකයෙක්ද? ඒක ගැන කිසිම විමර්ශනයක් නැහැනේ අධිකරණ ඇමතුමනි. ඒ ගැන කතාවක්වත් නැහැ. දැන් අබු හින්ද් කියන පුද්ගලයා පිළිබඳව සහරාන්ගේ බිරිඳ හාදියා මෙන්න මෙහෙම දෙයක් කියනවා. 2018 ඉඳලා මේ අබු හින්ද් කියන පුද්ගලයා හාදියා ප්‍රකාශ කරනවා සහරාන්ට කෝල්ස් දෙනවලු. 2018 ඉඳලා ත්‍රීමා කියන ඇප් එකකින් කතා කරන්න කියලා කියනවා. හැබැයි ඒ කෝල් එක එනකොටම සහරාන් හාදියාට කියනලු පිට වෙලා යන්න කාමරෙන් කියලා. හැබැයි විවිධ අවස්ථාවල මේ හාදියාට ඇහුණු විදියට ඒ කන්වර්සේෂන් එකේ කතා බහ ගිහිල්ලා තියෙන්නේ දමිල භාෂාවෙන්, තමිල් එකෙන්. අපිට දැනගන්න ලැබිලා තිබෙනවා මේ ශ්‍රී ලංකන් තමිල් ඇක්සන්ට් එකකින් කතා කරන කතාව මේ හාදියා හෙළිදරව් කරලා තිබෙනවා. මම අහන්න කැමති, දැන් 99%ක් විමර්ශන ඉවරයි කියලා කියනවනේ, දැන් අබු හින්ද් කියන පුද්ගලයා පිළිබඳව විමර්ශනය කළාද? එතකොට ජනාධිපති විමර්ශන කොමිෂමේ සභාපතිතුමා කොළ කෑල්ලක ලියලා එවපු නම දැන් අපි හොයාගෙන තියෙනවා අබු හින්ද් කියලා. ඒක හරිද? ඒක සත්‍යක්ද? ඇයි ඒක හෙළිදරව් කරන්නේ නැත්තේ? මේවා පිළිබඳව වැඩිදුර විමර්ශනය කරාද? අබු හින්ද් කියන්නේ ශ්‍රී ලංකාවේ බුද්ධියන්සේ පුද්ගලෙක්ද? දමිල කතා කරන පුද්ගලයෙක්ද? ශ්‍රී ලාංකිකයෙක්ද? විමර්ශනය කරලා තිබෙනවා. මං අහන්න කැමතියි. ඇත්ත වශයෙන්ම ඒකට අපිට රජයෙන් උත්තර අවශ්‍යයි. ඊළඟ කාරණාව ජමිල්. ජමිල් තමයි දෙහිවල ට්‍රොපිකල් ඉන්න එකේ බොම් එක බ්ලාස්ට් කරගත්තේ. එතකොට ඔහු තමයි තාජ් හොටෙල් එකේ හිටිය. ඔය CCTV කැමරාස් වලින් බොහොම පැහැදිලිව පේනවා. තාජ් හොටෙල් එකේ බෝම්බේ පුපුරවා ගන්නට ඉන්න අවස්ථාවේදී ජමීල්ට එනවා ටෙලිෆෝන් කෝල් එක. ඔහු එතනින් ඉවත් වෙලා යනවා. දැන් විමර්ශනයක් කළා තියෙනවද, කවුද එයාට ටෙලිෆෝන් කෝල් එක දුන්නේ, කවුද එතනින් පිටව යාමට උපදෙස් දුන්නේ, මේව විමර්ශනය කළාද, මේවයි ප්‍රතිඵල මොනවද මේ විමර්ශනවල? දැන් චැනල් ෆෝ නාලිකාවේ අසාද් මෞලානා කියනවා සුරේෂ් සලේ අසාද් මෞලානට කෝල් එකක් දීලා කිව්වලු ජමීල්ව එතනින් ඉවත් කරගන්න කියලා. එතකොට මම අහන්න කැමති, මේ අසාද් මෞලානා කියන ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් කරලා තියෙනවද, තොරතුරු හොයලා තියෙනවද? කොච්චිකඩේ කටුවා පිටියේ මඩකලපු චර්චස් සහ කොළඹ හෝටල් වල බෝම්බ පිපිරිලා ටික වෙලාවක් යන්නට ගියයින් පසුව කොහොමද බුද්ධියන්සේ නිලධාරින් යන්නේ ටාජ් එකේ බෝම්බය පුපුරවා ගන්නට හිටපු ජමිල්ගේ ගෙදර, ජමිල්ගේ මවගේ ගෙදර? දැන් අත්තනම සහරාන් සහ තව්හිද් ජාතික තව්හිද් ජමාත් පිළිබඳව CID එකේ විමර්ශනයක් තිබුණා. හැබැයි CID එකටවත් කිව්වේ නැහැ බුද්ධියන්සේ ගියා මේ ජමීල්ගේ ගෙදරයි ජමීල්ගේ මවගේ ගෙදරයි. මෙතන තියෙනවා බරපතල ප්‍රශ්නයක්. බුද්ධියන්ස CID එකත් එක්ක තොරතුරු හුවමාරු කරගත්තේ නැහැ. දැන් එංගලන්තේ ඉන්න අජිත් ධර්මපාල හිටපු පොලිස් නිලධාරීතුමා කියනවා ඔහුට ලැබී තිබෙන තොරතුරු අනුව ජමීල්ට ටෙලිෆෝන් කෝල් එක ආවේ කර්නල් අන්සාර්ගෙන් කියලා. කවුද කර්නල් අන්සාර් කියන්නේ? බුද්ධියන්සේ නිලධාරී. ඉතින් විමර්ශනය කරන්න අසාද් මෞලානා කියනවා සුරේෂ් සලේ කෝල් කරයි කියලා. අජිත් ධර්මපාලගේ YouTube චැනල් එකෙන් කියනවා අන්සාර් කෝල් කළයි කියලා. මේව විමර්ශනය කරන්න, මේව හොයලා බලන්න. එතකොට අපිට දැනගන්න ලැබිලා තිබෙනවා අජිත් ධර්මපාලගේ YouTube චැනල් එක හරහා ජමීල් පිළිබඳව හොයන්න ගිහිල්ලා තිබෙන්නේ කවුද? ඛලීල්ගේ පුතා හමුදා බුද්ධියන්සේ නිලධාරි. ඉතින් මේ ප්‍රශ්න පිළිබඳව අපිට සත්‍යය ඕන, අපිට ඇත්ත ඕන. ගරු කාඩිනල්තුමත් අගරදුගුරු මණ්ඩලයත් බිෂප්ස් හවුස් එකත් බිෂප්ස් කොන්ෆරන්ස් එකත් ගරු පියතුමන්ලත් කතෝලික ප්‍රජාවත් අපිත් රටේ ජනතාවත් අපිට ඕන ඇත්ත දැනගන්න. මොකද සත්‍යය? මේ ජමිල් එක්ක හමුදා බුද්ධියන්ස නිලධාරින් ගනුදෙනු කරාද? මොකද්ද තිබ්බ සම්බන්ධතාවය? මොනවාද බුද්ධියන්ස සතුව තිබුණු තොරතුරු? ඇයි මේව අනෙකුත් බුද්ධියන්ස සමග බෙදා නොගත්තේ? බුද්ධියන්ස නිලධාරීන් ඔහු ගැන දැන දැනත් ඇයි නිදල්ලේ යන්නට හැරී? මේ කරුණු කාරණා විශාල ප්‍රමාණයක් පිළිබඳව අපිට සත්‍ය අවශ්‍යයි. ඒ වගේම මම ඉදිරිපත් කරන්නට කැමතියි දැන් සහරාන් සහ ජාතික තව්හිද් සමාජ සංවිධාන තුළට ඇතුළට රිංගලා බුද්ධියන්ස නිලධාරීන් රැසක් තොරතුරු රැස් කරලා තිබෙනවා. ඒක නිශ්චිතයි. ඇයි මේ රැස් කරගත්ත තොරතුරු CID එකත් එක්ක ෂෙයා කරගත්තේ නැත්තේ? ඇයි දැනුවත් කරේ නැත්තේ? මොකද්ද මේක පිටුපස තිබුණු මේ මහා කුමන්ත්‍රණය. ඒ වගේ අපිට දැනගන්න ලැබිලා තිබෙනවා පාස්කු ප්‍රහාරයට පෙර ඒ පිළිබඳව විදේශීය බුද්ධිඅංශයකින් තොරතුරු ලැබිලා තිබෙනවා. අවස්ථා තුන හතරකදී අපිට දැනගන්න ලැබී තිබෙන ආකාරයට හතරවෙනි දත් ලැබුණා, අප්‍රේල් පස්වෙනි දත් ලැබුණා, 20 වෙනි දත් ලැබුණා, 21 වෙනි දවුදෙත් ලැබුණා. අපිට දැනගන්න කැමති මොකද්ද මේ තොරතුරු ලැබුණු සෝස් එක, මොකද්ද මේ ලයිව් සෝස් එක, සජීවී මූලාශ්‍රය. ඇයි මේ සජීවී මූලාශ්‍රයේ සාක්ෂි උපයෝගී කරගෙන විමර්ශනය නොකරන්නේ? කවුද මේ සජීවී මූලාශ්‍රය? ඇයි මේ දත්ත තොරතුරු ක්‍රියාත්මක වෙන නඩු විභාගවලට උපයෝගී කරගන්නේ නැත්තේ? ඇයි හංගන්නේ? මොකද්ද මේ පිටුපස තියෙන රහස? කරුණා කරලා හෙළිදරව් කරන්න. ඔබ හෙළිදරව් නොකළත් අපේ රජයක් තුල පවතන විමර්ශනය තුල මේ හැම ප්‍රශ්නයක්ම කොන්දේසි විරහිතව, විනිවිද භාවෙන් යුක්තව, අපක්ෂපාතීව, පිරිසිදුව මේ පරීක්ෂණය කරලා පාස්කු ප්‍රහාරයේ පිටුපස තිබෙන සැබෑ තොරතුරු සත්‍ය මොහොමලකරුවා ඒ කණ්ඩායම පිළිබඳව අපි රටට හෙළිදරව් කරලා ඒ නීචයොන්ට අපි අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කළා. ඊළඟ කාරණාව සෑරා ජෙස්මින්. කවුද සෑරා ජෙස්මින් කියන්නේ? කටුවාපිටිය දේවස්ථානයේ සීදිවි රසා ගැනීමේ බෝම්බකරු හස්තුන්ගේ බිරිඳ. දැන් ඔබතුමා දන්නවා මේ ප්‍රහාරයෙන් පසුව ලොකු බ්ලාස්ට් එකක් වුණා, සයින්ද මරුදු බ්ලාස්ට් එක. ඒ බ්ලාස්ට් එකෙන් ඔප්පු වුණේ 16 දෙනෙක් මැරිලා තියෙනවා. දැන් සාරා ජෙස්මින් 17 වෙනියයි කියලා ඔප්පු කරන්නට DNA පරීක්ෂණ තුනක්ම තිබ්බා. ඒ කියන්නේ Tamanට ඕන නිගමනය එනකම්ම DNA පරීක්ෂණ තිබ්බා. පළවෙනි DNA පරීක්ෂණකෙන් කිව්ව නෑ එහෙම කෙනෙක් නෑ. දෙවෙනි එකෙනුත් කිව්ව එහෙම කෙනෙක් නෑ. මන් දන්නේ නෑ තුන්වෙනි එකත් manipulated DNA පරීක්ෂණයක්දෝ කියලා බොහෝ දෙනෙකුට ඒ සැකේ තියෙනවා. ඒක විමර්ශනය කරන්නට ඕන. ඒක සොයා බලන්නට ඕන. සාරා ජෙස්මින් පිළිබඳව සත්‍ය අපිට දැනගන්නට ඕන. ඊළඟ කාරණා ගැලනිගම පිවිසුමට 2019 අප්‍රේල් 5 වෙනිදා උදේ 3ට ලොරියක් ඇවිල්ලා තියෙනවා. රත්න කුමාර කියන 37973 පොලිස් නිලධාරීතුමා ඒක පරීක්ෂා කරන්නට යනකොට එවකට සීනියර් DIG දේශබන්දු තෙන්නකෝන්ගෙන් නියෝගයක් ඇවිල්ලා තියෙනවා මේක රිලීස් කරන්න කියලා. හොයන්න අවශ්‍ය නැහැයි කියලා. ඒක රත්න කුමාර පොලිස් නිලධාරියා උදේ 3:10ට 333 වෙනි පිටුවේ 92 වෙනි ඡේදයේ සටහන් කරලා තිබෙනවා. මෙහෙම මට ඕඩර් එකක් ආවා මේ ලොරිය චෙක් කරන්න නැතුව රිලීස් කරන්න කියලා. කවුද මේ ලොරියේ අයිතිකරු? මේ ලොරිය ආවේ කොහාටද? ගියේ කොහාටද? ඒවයි පටවා තිබුණේ මොනවද? ඇයි එහෙම සීනියර් DIG දේශබන්දු තෙන්නකෝන් වර්තමාන පොලිස්පතිවරයා එහෙම නියෝගයක් දුන්නේ? මේක පිළිබඳව අපි අනිවාර්යයෙන්ම විමර්ශනය කරනවා. ඔබතුමන්ලාට කියලා වැඩක් නැහැ විමර්ශනය කරන්න. දැන් 99%ක් විමර්ශනය කරලා ඉවරයි කියනවනේ. මේකකටවත් උත්තර නැහැ. ඒ වගේ 2018 නොවැම්බර් 30 වෙනිදා වවුනතිව් පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය වෙනවා. අධිකරණ ඇමතුමා දන්නවද මේ ඝාතනය LTTE එක පිට පටවන්න සමහරු ජැකට් දාලා බොරු බුද්ධියංශ වාර්තා හදලා වාර්තා හතරක් හැදුවා. මං දිනත් කියන්නම්, 5/12/2018, 8/12/2018, 13/12/2018, 3/1/2019 බොරු වාර්තා හදලා සීනියර් DIG CID එකේ ප්‍රධානියා රවිසන විරත්නතුළු CID කණ්ඩායම නොමග යවන්නට හැදුවා. ඒ නොමග යවීමේ ක්‍රියාදාමය කරලා තියෙන්නේ බුද්ධියංශයේ කර්නල් කැලුම් මද්දුමගේ මහත්මයා කියලා, අජිත් ධර්මපාල මහත්මයා කියලා. අජිත් ධර්මපාල කියනවා අර බොරුවට ජැකට් එකක් දාලා CID එක LTTE එකේ පැත්තට හරවන්න හැදුවේ යුද හමුදා බුද්ධියංශෙන් කියන්නේ. ඒකත් අපි විමර්ශනය කරමු, ඒකත් අපි හොයලා බලමු. ඒ වගේම අසත් මෞලානා කියනවා TV ප්‍රෝග්‍රෑම් එකක channel 4 2018 පෙබරවාරි මාසේ පුත්තලමේ වනාතවිල්ලුවේ සහරාන් සහ සුරේෂ් සලේ අතර හම්වක් සිදුනයි කියන එක විමර්ශනය කරලා තියෙනවද? ඒක විභාග කරලා තියෙනවද? ඒක ඇත්ත නැත්ත මොකක්ද? ඒ කාරණාවත් අපි විමර්ශනය කරමු. ඒ වගේම මම අහන්න කැමති ගරු අධිකරණ ඇමතිතුමාගේ නම තමයි මට කියන්න සිද්ධ වෙන්නේ. මොකද ආරක්ෂක ඇමතිතුමත් නැහැ, පොලිසිය බාර ඇමතිතුමත් නැහැ, වෙන කවුරුත් නැහැ. හින්දා ඔබතුමාට මේක යොමු කරන්න සිද්ධ වෙනවා. මම දන්නවා තව දවස් කිහිපයකින් අයින් වෙන හින්දා ඔබතුමාට මේකට උත්තර දෙන්න දරුවේයි. එහෙම නේද? හොඳයි. විශේෂයෙන් මේ කොමිෂන් සභා වාර්තා ජනාධිපති කොමිෂන්. එතකොට පාර්ලිමේන්තු කාරක සභා වාර්තා, මලල්ගොඩ වාර්තා. ඇයි මේ තුනම ලබා දුන්නු නිර්දේශ ටික රජයේ ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? ඇයි ඒවා ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇමතුමනි? මට කරුණා කරලා කියන්න. ඉතින් මේ ක්‍රියාදාමය තුළ අපිට පේන එක දෙයක් තමයි, පැහැදිලිවම හමුදා බුද්ධියංශයත් රාජ්‍ය බුද්ධියංශයත් සහරාන් සහ තව්හිද් ජමාත් සංවිධානය සමග සමීප සම්බන්ධතාවයක් තිබුණා. ඒ ත්‍රස්තයින් පිළිබඳ තොරතුරු රසක් මේ බුද්ධියංශය අය සතුව තිබුණා. CID එක කරපු පරීක්ෂණ කඩාකප්පල් කරන්න කටයුතු කරා. මේ සමූල ඝාතනය වළක්වන්නට ඕන තරම් ඉඩකඩ තිබුණා. 99%ක් පොලිස් පරීක්ෂණ අවසන් වෙලා කියලා තිබුණත් මෙන්න මේ ප්‍රශ්න රාශියට තවමත් උත්තර නැහැ. ඒ වගේම මම මේ අවස්ථාවේ කියන්න පැල කැමතියි, දැන් බලන්න ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ කියනවා 271ක් නැති වුණා. පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව කියනවා 277ක් නැති වුණා. මලල්ගොඩ වාර්තාව කියනවා 259ක් නැති වුණා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියනවා 315ක් නැති වුණා. අවුරුදු 5ක් ගත වෙලත් තවම අපි දන්නේ නැද්ද කී දෙනෙක් මේ ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරයෙන් නැති වුණාද කියලා? මේ ප්‍රහාරයට ලක්ුණු ඒ පවුල් වලට ලබා දෙනවයි කියපු වන්දි ටිකවත් දීලා නැහැ. මම දන්නවා විනාශයක් වුණාම වන්දි දෙන්නට ඕන, ජීවිත අහිමි වුණාම වන්දි දෙන්නට ඕන. අපි දන්නවා අරගලයෙන් විපතටපත් වුණ අයට වන්දි දීලා තියෙනවා හරියට තිතට අකුරට. ඒක ගැටලුවක් නැහැ. ඉතින් අරගලයාවේ 2022නේ, පාස්කු ප්‍රහාරේ 2019නේ. පාස්කු ප්‍රහාරෙන් විපතටපත් වුණ අයට නියමිත වන්දි ටික නොදී අරගලයෙන් විපතටපත් වුණ අයට වන්දි දුන්නා. මේක හරිද? මේක සාධාරණද? මං අහන්නේ. මං විරුද්ධ වෙන්නේ නැහැ මේ අරගලෙන් මේ විනාශ වුණ අයට වන්දි ලබා දුන්නා. මම මරණ කපන කොටන පුච්චන විනාශ කරන දේශපාලන අනුමත කරන පුද්ගලෙක් නෙමෙයි. අතියුතුම් කාදින රංජිත් මැල්කම් රංජිත් මැතිතුමා හිමිපාණන් සමාවෙන්න 2023 10 මාසේ 9 මේ සියලුම ප්‍රශ්න ටික ඉදිරිපත් කළා ලිපියක් ගැවලා තිනවා ජනාධිපතිතුමාට. කනගාටුයි අධිකරණ ඇමතිතුමනි අදටත් උත්තරයක් නැහැ. අදටත් උත්තරයක් නැහැ. ඉතින් මං අහන්නේ මේ කරුණු කාරණා සියල්ලක්ම මැද්දේ මේ ගෝඨාභය රාජපක්ෂගේ පොහොට්ටු ආණ්ඩුව මහමොලකරුව හැටියට රිෂාඩ් බදූදීනුයි එයාගේ සහෝදරයා රියාඩ් බදූදීනුයි අර දින 52 කුමන්ත්‍රණයට විරුද්ධව දැන් ඉන්න ජනාධිපතිතුමා වෙනුවෙන් නැගී හිටපු හිජාස් හිස්බොල්ලායි මහමොලකරුවන් බවට පත් කරන්නට කටයුතු කරලා තියෙනවා. මතක තියාගන්න, ඒකත් අපි විමර්ශනය කරනවා. එක් එක්කෙනාට බොරුවට සාක්ෂි හදලා බොරු චෝදනා කරලා ඒ බොරුව කරපු සියලු දෙනාටම මේකට උත්තර දෙන්න සිද්ධ වෙනවා. හැබැයි මම දන්නවා මේ සමහරු කියනවා මේ මම ජනාධිපතිවරණයට එන්නේ නැහැ. මං කියන මං ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඉතින් ඒගොල්ලෝ එන්නේ නැති කියන්නේ ඒගොල්ලෝගේ මොන හරි සැලැස්මක් තියෙනවද නැහැ මං ගැන. හොඳට මතක තියාගන්න, මම මරණයට බය නැහැ. ඒක හොඳට මතක තියාගන්න. අරගලේ වෙලාවෙත් මාව මරන්න හැදුවා ගෝල්ෆිස් එකේ. අපි බය වුණ නෑ වට. අපි නිවට යොනේ. මගේ තාත්තා ජීවිතේ පරිත්‍යාග කරේ මහපාරේ. එයා බය වුණ නෑ. ඒ ලේම තමයි මගේ රුධිර නාල වලත් ගමන් කරන්නේ. ඒ නිසා මම එක ඉල්ලීමක් කරනවා බොහොම ප්‍රසිද්ධියේ. මට නම් කතා කරන්න එන්න එපා, කෝල් දෙන්න එන්න එපා, සාකච්ඡා කරන්න එන්න එපා. අපි ළඟ තොරතුරු තියෙනවා, අපි ළඟ අලක තියෙනවා, මේක තියෙනවා. ඒ ගනුදෙනු වලට එන්න එපා. ඔය දැන් ඉන්න ජනාධිපතිවරු, හිටපු ජනාධිපතිවරු, ඒගොල්ලොත් එක්ක දාපු ඩීල් සජිත් ප්‍රේමදාසක දාන්න එන්න එපා. ඒක ගැන හිතන්නත් එපා. නෝ ඩීල්. මගේ ඩීල් එක තියෙන්නේ පාස්කු ප්‍රහාරෙන් විපතටපත් වුණු ඒ අහිංසක ජනතාව, කතෝලික ප්‍රජාව, අතියුතුම් කාඩිනල්තුමා ප්‍රමුඛ, ඒ බිෂප් තුමන්ලා, ඒ පියතුමන්ලා, කතෝලික ප්‍රජාව ඇතුළු රටේ ජනතාවත් එක්ක තමයි මගේ තියෙන සමාජ ගිවිසුම. මම මොනවටත් බය නැහැ. හැබැයි අපි මේව කරන්නට ඉස්සෙල්ලා අපිට එක එක දේවල් කරන්න හදයි. අපි ඒවට මූණ දෙන්න. අපි මූණ දුන්නානේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අවුරුදු ගණනාවක් රාජපක්ෂ භීෂණයට. එහි ඉන්නකොටත් අපිට වෙඩි තිබ්බනේ. ඉතින් මොන හරි වාසනාවන්ත කමකට අපි බේරුණා. අරගලේ නෑ නෑ, ඔබතුමා හොඳ රාජපක්ෂ කෙනෙක්. ඔබතුමා පොඩ්ඩක් නම මේවා කරගන්න එපා. ඔබතුමා උතුරු කනුමුල්දෙණිය විද්‍යාලයේ හොඳ අධ්‍යාපනයක් ලැබපු විජේදාස රාජපක්ෂ. හීනකින්වත් විජේදාස රාජපක්ෂ මැදමුණේ රාජපක්ෂ නෙවෙයිනේ, මං එහෙම කිව්වේ නෑනේ. ඔබතුමාට ඔබතුමාගේ උප්පැත්තිය ජන්මේ අමතක කරන්න එපා. මං දන්නවා ඒකේ වෙනස. කරුණා කරලා
අජිත් රාජපක්ෂ
ඔබතුමා එතුමා ගැන දන්නවද? දන්නේ නැද්ද? මහින්ද රාජපක්ෂ මහත්තයාට විරුද්ධව රනිල් වික්‍රමසිංහ මහත්තයයි අපිත් එක්ක එකතු වුණු මිනිස්සෙක්. ඒකටත් එයාව ඉවර කරන්න හැදුවා. තව අහගන්න ඕනද? දන්නේ නැති දේවල් ඉගෙන ගන්න පොඩ්ඩක්. මම විශේෂයෙන්ම මේ අවස්ථාවේ කියන්නට ඕන, කිසිම බලවේගයකට මොනම හේතුවකටවත් අපි සත්‍ය හෙළිදරව් වෙන එක නතර කරන්න අපි කටයුතු කරන්නේ නැහැ. ඒයිට වැඩිය හොඳයි තියෙන තනතුරු දමලා ගහලා ගෙදර යන එක. මේ තනතුරු කියන දේවල් අපිට ලොකු දේවල් නෙවෙයි. දැන් කොහොමද අපි බාරගත්තා නා? ආ දැන් නෑනේ. සොනික් සොනිකුත් නෑ, ටොනික් ටොනිකුත් නෑ, පැනික් පැනිකුත් නෑ, ආ මොකෙක්වත් නෑ. දැන් ඉන්නේ බල්ටි බල්ටි ආ පැත්ත පලාසක නැහැ ආ මං අහන්නේ මේ තුන්වෙනි ප්‍රධාන විවාදේ එකක් මගෙන්ම මේක කරන්නම ඕනේ කියලා කරපු විවාදයක් හරින් ෆර්නෑන්ඩෝ මනුෂ්‍යනානයක්කාර කියන මන්ත්‍රීවරු අපේ පැත්තේ ඉන්නකොට ඊළඟට අපි විවාදය කරා ගිය අවුරුද්ද සැප්තැම්බර් මාසේ ඊළඟට මේ විවාදය ඒ නිසා තමයි මේ හැම විවාදයකම අපි කියනවා රජයට විමර්ශනය කරන්න කියලා මෙදාපාර අපි ඒක කියන්නේ අපි ඒ විමර්ශනය කරනවා අනිවාර්යෙන්ම මේ පාස්කු ප්‍රහාරයේ පිටුපස මේ තියෙන කරුණු කාරණා දිහා බැලූ බැල්මට මහා දැවැන්ත දේශපාලන කුමන්ත්‍රණයක් තිබෙනවා කියන සැකේ අපි තුල තිබෙනවා. හැබැයි පූර්ණ නිගමන වලට එන්න අපි සූදානම් නැහැ. අපිට ඕන ඇත්ත. නිවැරදි විමර්ශනයක් කරහා අනිවාර්යෙන්ම අපි යුක්තිය ඉටු කරනවාමයි. කාඩිනල් තුමා ප්‍රමුඛ ඒ අගරතුමුරු මණ්ඩලයට ඒ පියතුමන්ලට ගරු කාඩිනල් තුමාම කිව්වා එතුමා ඒ හිමිපාණන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට රැවටුණා කියලා මොනම හේතුවකටවත් ජීවිතේ පරිත්‍යාග කරපු මගේ තාත්තා මත මම කියන්නේ මොනම හේතුවකටවත් අපි පාවා දෙන්නේ නැහැ අපි රවට්ටන්නේ නැහැ අපි බොරු කරන්නේ නැහැ පාස්කු ප්‍රහාරේ මහමොළ කරු සහ මහමොළ කරුවන් අල්ලලා නීති අහමුවට ගෙනවිල්ලා දෙන්න තියෙන උපරිම දනුවම දීලායි අපි පස්ස බලන්නේ කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා ස්තුතියි.
කොමිසම දිවිපක්ෂ නායකතුමනි ගරු අධිකරණ ඇමතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතුමා මතු කරපු කාරණයක් පිළිබඳව කෙටි අදහසක් විතරම ඉදිරිපත් කරන්නේ මම මුලින්ම එතුමා කියපු කරුණු අනුව එතුමාට මේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට කරදරයක් සිදු නොවේවා කියලා දෙවනුව මේ ගරු කතානායකතුමනි එතුමා සඳහන් කරාර හානිපූර්ණේ පිළිබඳව මම අද උදේ පිළිබඳව වාර්තාවක් ලබා ගත්තා වින්දිතයන්ට වන්දි ගෙවීම පිළිබඳව කාරණේදී හානිපූර්ණ කාර්යාලය ඒගොල්ලන්ගේ වගකීම් ඉටු කරලා තියෙනවා යම් අඩුපාඩු මොන හරි තියෙනවද දන්නේ නැහැ නමුත් මේ ලිපිලේඛන අනුව පැහැදිලිව පෙනෙන්න තිබෙනවා ඒ ගෙවිය යුතු ගෙවීම් සිදු කරලා තියෙනවා නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අනුව ඒගොල්ලන්ට ගෙවීම් සිදු කළ යුත්තේ මුදල් ලැබෙන විදිහට ඒ ලැබිච්ච ගෙවලා තියෙනවා ඊතුරුව ලැබුණාම තමයි ගෙවන්න තියෙන්නේ ඒක ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් අනුව තමයි තීරණය වෙන්න ඕන අනිත් එක මේ පොලිස් විමර්ශන ගැන බොහෝ දේවල් කියවුනා ගරුව නියෝජ්‍ය කතානායකතුමනි පොලිස් විමර්ශන පිළිබඳව තොරතුරු මට ලැබෙන්නේ නැහැ මම නීතිපති දෙපාර්තමේන්තුවට ආපු තොරතුරු අනුව තමයි මම කතා කරන්නේ මොකද නීතිපති විමර්ශන කටයුතු අවසන් වුණාට පස්සේ නීතිපතිතුමාට ලිපිගනු වෙපුවාම ඒ තොරතුරු හරහා තමයි මට යම් තොරතුරක් ලැබෙන්නේ ඒ අනුව තමයි මම කරුණු ඉදිරිපත් කරේ පොලිස් විමර්ශන සම්බන්ධව අපේ මහජන ආරක්ෂක ඇමතිතුමාට අපි දැනුම් දෙන්නම් අවශ්‍ය තොරතුරු ඔබතුමාලට මේ ලබා දෙන්න කියලා ඒකම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ගරු විපක්ෂ නායකතුමා කිව්වා මේ පිළිබඳව යුක්තිය ඉටු කරනවා කියලා මොන මට්ටමෙන් වුණත් ඔබතුමා හෝ වෙනත් ඕනම කෙනෙක් මේ අපරාධය පිළිබඳව සත්‍ය සොයා ගැනීමට දරන ඕනම උත්සාහයකට මගේ සහයෝගය තියෙනවායි කියලා මම මේ අවස්ථාවේදී සඳහන්
කරනවා. ගරු විපක්ෂ නායකතුමා
මට මේ පොඩි නිවැරදි කිරීමක් ඕනමාර කරන්න ඕන. මමත් මේක හොයලා බලලා කටයුතු කරේ අපේ විපක්ෂ නායක කාර්යාලයේ පරීක්ෂණ අංශයෙන් මා වෙත ලබා දුන්නේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ අනුව මෙම ප්‍රහාරයෙන් මියගිය එක් අයෙකු සඳහා රුපියල් මිලියන 2ක වන්දි මුදලක් ගෙවිය යුතු වුවද මේ දක්වා ගෙවා ඇත්තේ රුපියල් මිලියනක් පමණි. මේක ගැන ඔබතුමා මම දන්න එකපාරටම උත්තර දෙන්න බැරි වුණත් මේ ගැන සොයලා බලලා එසේ සිදු වී තිබේ නම් ඒක නිවැරදි කොට ඒ નિયમિત මුදල දැන් අද හෙට අනිදා විවාද තියෙනවා මේ විවාදය අවසන් වන්නට පෙර ඒ ගෙවීම් කටයුතු කරලා අවසන් කරන්නයි කියලා මම යෝජනා කරනවා.
හොඳයි බොහොම ස්තුතියි. අධිකරණ මහතා.
ඒ පිළිබඳව ගරු කතානායකතුමනි හෙට දිනේදී මම සම්පූර්ණ තොරතුරු අරගෙන ඉදිරිපත් කරන්නම්.
හොඳයි බොහොම ස්තුතියි. ගරු මදුරු ඉතනගේ මැත්තම ඔබතුමාට මිනිත්තු 20ක කාලයක් තියෙන ඕඩර් ප්ලේස් ගරු ජගත් සමරවික්‍රම මැත්තම මූලාසනෙට.
කතා කරන්න ගරු මදුරුවන්
ගරු සභාපතිතුමනි යුක්තිය පසිඳලන්න පුළුවන් වෙන්නේ සාධාරණ හෝ විමර්ශන වලට විමර්ශනයකින් ලැබෙන කරුණු වලට අහුන්කම් දීලා සාධාරණ නඩු විභාගයකින් මිස ඕපදූප වලින් වොයිස් කට් වලින් ෆ්‍රෙස් කොන්ෆරන්ස් වලින් හෝ එකිනෙකනා කියපු කතාවලින් නඩු තීන්දුව තීරණ ගන්න බෑ. මොකද මේ මුස්ලිම් අන්තවාදය අදටත් මේ කතෝලිකයින්ව සහ බෞද්ධයින් යන අපි දෙපාර්ශ්වයම ඉතාමත්ම සූක්ෂමව හප්පලා තමන්ගේ අන්තවාදී උපක්‍රමේ ක්‍රියාත්මක වෙනවා. මොකද මේ අට දෙනා මැරුණා කියලා මේ අන්තවාදය නැතර වෙලා නැහැ. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ගරු විපක්ෂනායකතුමාගේ කතාවේදී ලිදරව්වල කාරණා කීපයක් ගැන මම විශේෂයෙන් මගේ කතාවේ ප්‍රකාශ කරනවා. මේ අර සොනික් කියලා එතුමා ගරු විපක්ෂනායකතුමා ප්‍රකාශ කර කාරණාවේදී, මොකද මම මේ පාර්ලිමේන්තුවේ මම හිතන්නේ 12 වතාවක් මේ ගැන මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡා මේ විවාදයේ පැවැත්තුවා. ඒ අවස්ථාවේදී බුද්ධි නිලධාරියාක් පිළිබඳ සම්පූර්ණයෙන්ම පරීක්ෂණය කරපු බී වාර්තාවක් මම මේ පාර්ලිමේන්තුවෙන් ලබා ගත්ත කොටුව මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක බී 1.3.1.2 ඇලිරත් 19 20/20/4/29 කියන බී වාර්තාව. ඒ බී වාර්තාව ඉතා පැහැදිලිවම මේ සොනික් කියන්නේ කවුද කියන එක ගැන සම්පූර්ණයෙන්ම ඒ විමර්ශන වාර්තාව තියෙනවා. ඒ වගේම මම මේ වෙලාවේදී විමර්ශනයේ ඒ බී වාර්තාවේ IP බණ්ඩාර කියලා කෙනෙක් නෙමෙයි ගරු විමර්ශනායකතුමනි මේ සොනික් කියලා කියන්නේ වෙන පුද්ගලයෙක්ගේ නමක් තමයි මේ බී වාර්තාවේ අවසානයේ තියෙන්නේ. මම මේක සභාගත කරනවා, ඔබතුමාට බලන්න පුළුවන් මේක. නෑ, ඒක තමයි. ඒ නම් දෙකම නෙවෙයි ගරු විපක්ෂනායකතුමනි, තියෙන්නේ වෙන නමක් තියෙන්නේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ අද මම විශේෂයෙන්ම කියන්න ඕන මේ පාර්ලිමේන්තුවට පිරානලස් ඇමතිතුමත් ඒ වගේම ආරක්ෂක අංශත් ඉතාමත්ම සංවේදී තොරතුරුත් ඉදිරිපත් කළ තියෙනවා. ඉතින් ඒක නිසා පාර්ලිමේන්තුවෙන් අපිට මේ විමර්ශන සම්බන්ධ සියලු වාර්තා ගන්න පුළුවන්. ඒ වගේම අර අපේ කලින් අපේ කාවින්ද මන්ත්‍රීතුමත් කතා කළකො මේ ජමීල් ගැන පාස්කු වාර්තාවේ 15 පරිච්ඡේදයේ සම්පූර්ණම මේ ජමීල් ගැන තියෙනවා. ඒ වගේම තමයි මේ වවුනතිව් බුද්ධි වාර්තා වවුනතිව් සිද්ධිය ගැන ගරු විපක්ෂනායකතුමනි, බුද්ධි වාර්තා 4ක් නෙමෙයි තියෙන්නේ, බුද්ධි වාර්තා 5ක් තියෙනවා. 2019 අප්‍රේල් 5 බුද්ධි වාර්තාව ආවේ මොහොතින් අත්අඩංගුවට ගන්නගෙන වාර්තාව තියෙනවා. මම ඒකත් මේ වෙලාවේ සභාගත කරන මොකද ඇත්තට මම ඒකත් ගත්තේ පාර්ලිමේන්තු පුස්තකයක නිසා. මේ කාරණා මම මේ අවස්ථාවේදී නිවැරදි කරනවා. විශේෂයෙන්ම මේ සභාවේදී සමහර කාරණා කීපයක් විකෘති වීමක් එහෙම නැත්නම් වැරදි කරුණු ඉදිරිපත් කිරීමක් සිද්ධ වෙනවා තියෙනවා. ඒ වැරදි නිවැරදි කිරීම අපි කළ යුතුයි. මොකද හේතුව 12 වතාවක් සාකච්ඡාවට විවාදයට භාජන වෙච්ච මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉතාමත්ම නිවැරදි කරුණු මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙලා තියෙන වෙලාවක අද ගොඩක් අපි දැක්ක එකක් තමයි මම හිතන දවස් 3ක් මේ විවාදයේ තිබෙන වෙලාවේ අපිට පේනවා ගොඩක් අපිට පේන කාරණාව තමයි මෙය සම්පූර්ණයෙන්ම දේශපාලන කාරණාවක් ඉලක්ක කරගෙන කරන විවාදයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි පාස්කු ප්‍රහාරයේ වගකීම ISIS බාර ගන්න කියලා සොනික් කිව්වා කියලා අපේ විපක්ෂනායකතුමා කිව්වා. මම කැමති විපක්ෂනායකතුමාට ඇත්තට මේක ඉතා වැදගත් කාරණාවක්. මම කැමති පුළුවන් නම් විපක්ෂනායකතුමාට අන්නේ කාරණාව පිළිබඳ සාක්ෂි ඉස්සරහට තව දවස් 3ක් තියෙනවා විවාදය. ඒ කාරණාව පිළිබඳ සභාගත කරන්න පුළුවන් නම් ඒ සොනික් කිව්වා කියලා කියන කාරණාව, ඒ කියන්නේ IS බාර ගන්න, ISIS ලට බාර ගන්න කියලා කිව්ව කාරණාව සභාගත කරන්න කියන එක මම විපක්ෂනායකතුමාට කියනවා. සිකුරාද වෙනකන් තියෙන නිසා ඒ සාක්ෂිය සභාගත කරන්න කියලා. ඉතින් මං හිතන්නේ අපි මේ කාරණාවේදී සහරාන්ට එරෙහිව වරෙන්තුව ගන්න 2018 ජූලි 9 වෙනිදා නඩු අංකය 92.35 8 ඇලිරක් 8 ඇලිරක් 18. ඒ වගේම තමයි අර හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළියේ. මොකද මම විශේෂයෙන්ම කැමති අද දවසේ මේ වෙලාව මදි. මම අපේ කාවින්ද සහෝදරයාට අපේ නිරෝෂ මන්ත්‍රීතුමාටයි ආරාධනා කරනවා ඔබ දෙපළගේ කතාවේදී අනාවරණය වෙච්ච කාරණා සම්බන්ධයෙන්. මොකද ඒ සියලුම කාරණා සම්බන්ධයෙන් අපි විවාදයකට ඕන රූපවාහිනි විවාදයකට එන්න මම කැමති. මොකද මේ සම්පූර්ණ සිද්ධිය සම්බන්ධයෙන් ඉතා පුළුල් විමර්ශනයක් කරලා තිනවා. හැබැයි මම මෙන්න මේ කාරණාද මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා. අපිට දැන් තේරෙනවා මේ ඉබ්‍රාහිම් නානාගේ පුතුන්ට මරාගෙන මැරෙන බෝම්බ ගහන්න CID හිටපු ලොක්ක සාරාන්ව අල්ලන්න ප්‍රමාද කරේයි කියලා. ශානි අබේසේකරල රවි සෙනවිරත්නලා මේක ප්‍රමාද කරේයි කියලා. මොකද 2018 නොවැම්බර් 29 වෙනිදා හෝ ඒකට ආසන්න දිනකදී වවුනදී පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම පිළිබඳව විමර්ශනය බාරගත් CID බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න ඇතුළු පිරිස 2019/4/21 දක්වා ඒ සම්බන්ධයෙන් සොයාගෙන තිබුණු කරුණු මොනවද? මම දැනගන්න කැමතියි ඒ කාරණා මොනවද කියලා. මොකද වවුනතිව පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අර විපක්ෂ නායකතුමාත් කිව්වා ද්‍රවිඩ තරුණයෙක් කීප දෙනෙක් රඳවාගෙන කල් මරමර විශේෂයෙන්ම කාලය අරගත්තා, ඒ පරීක්ෂණ නොමග යවන්න කාලය ගත්තා. ඉතින් මං හිතන්නේ මේ කාලේ නොම මේ කල් අරගෙන කරේ සම්පූර්ණයෙන්ම සහරාල්ලට ඒ තමන්ගේ ප්‍රහාරවලට අවශ්‍ය පසුබිම සකස් කරගන්න අවශ්‍ය ඉඩ ලබා දීම. එහෙම නැතුව ඒ වගේම තමයි ජනාධිපතිවරයාවද නොමග යවා රැඳවුම් නියෝග දීර්ඝ කර මාස 5ක් සහරාන්ට නිදාසේ සැරිසරන්නට අවස්ථාව ලබා දුන්නා. ඉතින් මං හිතන්නේ අපේ ඒ කතිකයන්ට අමතක වුණා ඒ කාරණා. මොකද මේවා ඉතා සංවේදී කාරණා, ඒ වගේ විමර්ශනයට භාජනය වෙච්ච කාරණා. ඒ වගේම තමයි මේවා මම සිරිල් ගාමිණි පියතුමාගෙන් ඒ වගේම ගරු කාඩිනල් තුමාගෙන් අනිවාර්යෙන් අහන්න ඕන. එතුමන්ලා මේ දවස්වල මේ සම්බන්ධ විශේෂයෙන් සාකච්ඡා කරන නිසා මේවා ගැනත් විශේෂයෙන්ම ඒ අදාළ මේ සම්බන්ධයෙන් ඒ නීතිය සම්බන්ධ විමර්ශන කරන නිලධාරීන්ගෙන් අහන්න කියන එක මම උන්වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා. මොකද 2018 සැප්තැම්බර් 23 වෙනි දින කීපයක් තුල මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමා විනාශ කිරීමට අදාළව විමර්ශනය සිදු කළ CID 2019/16 වෙනි දින පුත්තලම වනාතවිල්ලුවේ ලැක්ටෝස් වත්තෙන් අත්අඩංගුවට පුරවන ද්‍රව්‍ය පිළිබඳ AC සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම වලදී හෙලිකරගත් කරුණු අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සෙනවිරත්න ඇතුළු නිලධාරීන් සාරාන්ව අත්අඩංගුවට නොගත්තේ නොහැකියාව නිසාද, එහෙම නැත්නම් සාරාන්ට අන්තවාදී ක්‍රියා සිදු කිරීමට අවස්ථාව ලබා දීමට ඉඩ දීමද කියන එක. ඒ වගේම තමයි මාවනැල බුද්ධ ප්‍රතිමා විනාශ කිරීම සම්බන්ධයෙන් සැකකරුවන්ගට ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙනවද කියලා විමසා බලන්න කියලා කෑගල සහකාර පොලිස් අධිකාරී කමල් පෙරේරා, ඒ වගේම පාලිත සිරිවර්ධන නියෝජ්‍ය පොලිස්පතිතුමා කර ඉල්ලීම ශානි අබේසේකර ප්‍රතික්ෂේප කරේ එහි වටිනාකම නොමැති නිසාද. ඒ වගේම තමයි ශානි අබේසේකරලා ඒ වෙලාවේදී ඒ කාල වකමානුව තුළ විජේදාස රාජපක්ෂ මහත්තුමත් අවස්ථා කීපයකදී මේ පාර්ලිමේන්තුවේදී කතා කරා මේ ගැන. එතකොට මේ මුස්ලිම් දේශපාලඥ මේ පාර්ලිමේන්තුවේ ඒ ගැන විරුද්ධව කතා කරා මේ සංහිඳියාවට බාධා කරන්න එපා කියලා. ඒ සංහිඳියාවට බාධා කරන්න එපා කිය කිය කෑ ගහලා සහරාල්ලට තමන්ගේ ව්‍යාපෘතිය කරගෙන යන්න අවශ්‍ය ඒ පහසුකම සකස් කළ දුන්නා. හැබැයි ඒ සහරාල්ලාත් එක්ක දුරකතනයි එක්ක සංවාද කරාද, ඒ විමර්ශන කරාද කියලා ඒ CID එක විමර්ශන කළා තියෙනවාද? ඒ වගේම තමයි විශේෂයෙන්ම තව කාරණා කීපයක් තියෙනවා මේ සම්බන්ධයෙන්. සහරාන් පිළිබඳ විමර්ශනය කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතාට රාජ්‍ය බුද්ධි ප්‍රධානි නිලන්ත බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ලබා දුන් තොරතුරු මත පාස්පෝර්ට් ප්‍රහාරය වළක්වා ගැනීමට CID ගත ක්‍රියාමාර්ග මොනවාද? අපි දැනගන්න කැමති CID ගත ක්‍රියාමාර්ග මොනවද කියලා රවි සෙනවිරත්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති. ඒ වගේම තමයි ඔහු සිතාමතා එය මගහරපු බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන යවපු SMS පණිවිඩයට කරපු ප්‍රතිචාර මගින් අපිට ඒවා හොඳට අනාවරණය වෙනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරය පිළිබඳ එතරම් වගකීමක් පැහැර ඇති ශානි අබේසේකර පාස්කු කොමිස මහමේ ප්‍රකාශ කර සිටියේ CID එක තියෙන්නේ වෙන්න තියෙන අපරාධ වළක්වා ගන්න මිසක් වෙන්න තියෙන අපරාධ වළක්වා ගැනීමට නොව තිබෙන අපරාධ පිළිබඳ විමර්ශනය කිරීමට කියලා. මොකද CID තියෙන්නේ වෙන්න තියෙන අපරාධ වළක්වා ගැනීමට නොව සිදුවී තිබෙන අපරාධ පිළිබඳ විමර්ශනයයි ප්‍රකාශ කළ බව මේ වාර්තාවල තිබෙනවා. එතකොට මම අහන්න කැමති කතෝලික සභාවෙන් ඒ වගේම කාදිනල්තුමාගෙන් මෙන්න මේ අදහස පිළිබඳ කතෝලික සභාවේ විසා කාදිනල් හිමිපාණන්ගේ අදහස මොකක්ද කියන එක. ඒ වගේම පාස්කු ප්‍රහාරයට පෙර සිට සාරාන් පිළිබඳව දැනුවත් වෙලා තියෙනවා. පුපරණ ද්‍රව්‍ය පිළිබඳව බුද්ධි තොරතුරු පිළිබඳව දැන සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න ඇතුළු CID පිළිබඳ කාදිනල්තුමා හෝ කතෝලික සභාව අද කතා කරන්නේ නැත්තේ ඇයි? අපිට එක පොඩි ගැටලුවක් තියෙන. මොකද මෙච්චර තොරතුරු තියෙද්දි 2015 සිට 2018 සිට දිගින් දිගටම ඒ පිළිබඳ විමර්ශන කරන්න කියලා ලිඛිතව දැනුම් දීම් තියෙද්දි, ලිඛිත නියෝග තියෙද්දි මේ පිරිස හිතාමතා චේතනාන්විතව මේ කාරණා පිළිබඳ ක්‍රියා නොකිරීම පිළිබඳ අපිට ගැටලුවක් තියෙනවා. හැබැයි කාදිනල්තුමා හෝ කතෝලික සභාව රවි සෙනවිරත්න ගැන හෝ ශානි අබේසේකර ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඒ වගේම තමයි පාස්කු ප්‍රහාරයෙන් පසුව විශ්‍රාම යනතුරු CID ප්‍රධානිය ලෙස කටයුතු කළ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහත්තයාගේ නායකත්වයුත් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ එම පක්ෂයේ ජාතික ලැක්සු අපේක්ෂක ලෙස කටයුතු කළ ඊබ්‍රාහිම් සහ ඔහුගේ පුතුන්ට විරුද්ධව සාධාරණ විමර්ශනය සිදුවේද යන්න පිළිබඳව කාදිනල්තුමා ඇතුළු කතෝලික සභාව දරන මතය කුමක්ද? මොකද මම දැනගන්න කැමතියි මේ ජාතික ජනබලවේගය ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න ඒ සමාජිකයන් එනොත් ඒ ගැන මොකද අපි ඊයේ දැක්කා ආපහු නාට්‍ය පටන් අරන් තියෙනවා. අලුත් රූපරාමු ආපහු මේ තිර වල දිස්සනවා. ඉතින් මොකද මේ හැමදාම ඡන්දයක් කිට්ටු වෙනකොට ගැරන්ඩින්ට මේ භූමි තෙල් ගහලා වගේ දඟලන්න පටන් ගන්න දෙන්නේ. හැබැයි අපි නෙවෙයි ආණ්ඩු කරේ 2015 2018 සම්පූර්ණ වගකීම තියෙන්නේ ඒ යහපාලන ආණ්ඩුවට. ඒ වගේම සිතාමතා ඉතා පැහැදිලිවම මේ කටයුතු මග ඇරලා තිනෝ. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න තියෙන දේ තමයි අද තවමත් මේ බල්ලගේ වැඩේ බෝරුව කිරීම සහ අශ්වය පැනලා ගියාට පස්සේ විස්තාලේ වැහිම්. මොකද මේ විමර්ශන නිලධාරීන්ට විමර්ශන කරන්න දුන්නේ නැහැ කියන එක ඉතා පැහැදිලි. මොකද ඒ පසුගිය කාලේ පුරාවටම විමර්ශන නිලධාරීන්ට බාධා කරපු දේශපාලඥයෝ ගැන මේ පාර්ලිමේන්තුවේ විමර්ශනයක් කළා තියෙනවද? අපි දැක්ක පහුගිය කාලේ පුරාවටම එහෙම විමර්ශන කරන්න හදනකොට සංඉන්දියාව කියලා මෙතන වැළලෙලා කෑ ගහපු දේශපාලඥයෝ හිටියා. ඒ වගේම තමයි බුද්ධ්‍යංශ ධෛර්යමත් කරා, බුද්ධ්‍යංශ නිලධාරීන්ව අත්අඩංගුවට ගත්තා. ඒ වගේම තමයි අපි දැක්ක කාරණා දිගටම බුද්ධ්‍යංශ ඒ වගේම ආරක්ෂකංශ අධෛර්යයට මත්පත් කිරීම තමයි මේ පසුගිය රජෙන් කරේ. ඒ වගේ තමයි කවුරුත් දන්න මුස්ලිම් අන්තවාදය ගැන, එයි ආරම්භය ගැන, වර්තමාන තත්ත්වය ගැන, ඒකෙම ලෝක ව්‍යාප්තිය ගැන, අනාගත අනතුර ගැන, ඒ වගේම ඊට යොදන පිළියම් ගැන මේ ගරු සභාව අදටත් කතා කරන්නේ නැහැ. මොකද මේ තත්ත්වය ඉතාමත්ම භයානක තැනක තියෙන්නේ. අපිට පේන ලෝකයේ තියෙන බල ව්‍යාප්තිත් එක්ක මුස්ලිම් අන්තවාදය ලෝකෙ පුරා ඉතා බලවත් ලෙස ව්‍යාප්ත වෙනවා. හැබැයි සහරාන්ලා 8 දිනෙකින් ඒ ඝාතනය කරපු ඒ මහා ක්‍රූර වියරු ඒ මනුෂ්‍ය ඝාතන රැල්ල තවම පහ වෙලා නැහැ, නැති වෙලා නැහැ. අනාගතේ වෙනස් විදියකට ඒ ඝාතන වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද අද අපිට පේනවා ඒ වගේ පරිසරයක් නැවත රටතුල බිහිවීමේ පවතින. මොකද විශේෂයෙන්ම අපි දැක්කා මේ නව ත්‍රස්තවාදය ගැන තවමත් අපි පාර්ලිමේන්තු විදියට මේ නව ත්‍රස්තවාදයේ තියෙන සංකල්පය ගැන ලොකු අවබෝධයක් මේ පාර්ලිමේන්තුව අවබෝධ කරගෙන නැහැ. මොකද අද වෙන විට මේ නව ත්‍රස්තවාදයේ සංකල්ප ඉතා දරුණු විදියට සමාජගත වෙලා තියෙනවා. මොකද අපි ඉබ්‍රාහිම් නානාගේ ජනතා යුත් වරමුණේ ඒ ජාතික ලයිස්තු සමාජිකයාගේ එම්ම ගම්මු ඔහුගේ පවුල් පසුබිමගත්තු ඉතාමත්ම ධනවත් පිරිස්, ඒවගේම ධනවත් ඉහළ අධ්‍යාපන දැනුමත් තීච්ච ළමයි, ඒවගේම හොඳ පවුල් පසුබිමත් තීච්ච පිරිස් ඒ මරාගෙන මැරුණ අට දෙනා ගත්තොත් එම ඉතාමත්ම හොඳ සමාජ පසුබිමත් තියෙන පිරිස්, ඒවගේම හොඳ දැනුවත් පිරිස්. හැබැයි මේ පිරිස් ඉතාමත්ම උම්මන්තක භාවයකින් ඉතාමත්ම වියරුවකින් සමාජයට විශාල අපරාධයක් කිරීමේ චේතනාවකින් ඒ විශාල සැලැස්මක් ඇදුවා. මේ සැලැස්ම එක රැයකින් හදපු දෙයක් නෙමෙයි. මොකද පසුගිය කාලය පුරාවටම මේ ගැන තොරතුරු තිබුණා, සාක්ෂි තිබුණා, ඒගොල්ලෝ සම්මන්ත්‍රණ තිබ්බා, රැස්වීම් තිබ්බා, අත්අඩා බැලීම් කරා, බෝම්බ පිපිරීමේ අත්අඩා බැලීම් කරා. හැබැයි ඒ අපි දැක්කා මඩ කලපුවෙත් එක්තරා අත්අඩා බැලීමක් කරපු වෙලාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබිලා තියෙද්දිත් ඒක නිරීක්ෂණය කරේ නැහැ. ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඩුම ගන්නේ රස පරීක්ෂකටවත් ඒ වාර්තාව ඉදිරිපත් කරේ නැහැ. ඒක නිකන් අකුණු සැර වැදීමක් විදියට සලකලේ අත්අඩා බැලීම සත්‍ය පහකර ගණන් ගත්තේ නැහැ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ඒ වගේම එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර මේ පරීක්ෂණ වලට වගකිවතු සියලුම නිලධාරීන් මේ අපරාධයට ඍජුව සහ වක්‍රව වගකිවතු කියන එක තමයි මේ තොරතුරු අනුව අපිට අනාවරණය වෙන්නේ. ඒ වගේම තමයි ගෞරව සභාපතිතුමනි මේ අපි දැක්කා මේ 2015 රජයේ පත්කරන නොයෙක් මාදිලියේ කණ්ඩායම මේ ඒ රජයේ පත්කරන දායක වුණා. ඒගේ සිත් විදවන්න ඒ හිටපු පැවති රජය අකමැති වුණා. ඒ ඉන්වෙස්ටිගේෂන් වරින් වර යට ගියේ ඒකයි. ඒ වගේම තමයි අපි දැක්කා ගොඩක් වෙලාවට මම කලින් කිව්වා වගේ ඒ ඉන්වෙස්ටිගේෂන් කඩාකප්පල් කරනවා. ඒ වගේම ඒ අයව අත්තරණු ගුවට අරගෙන ප්‍රශ්න කරන්න ඉඩ දුන්නේ නැහැ. ඒ වගේම ඒ අය කාගෙත් එක විශේෂයෙන්ම මම කලිනුත් අවස්ථා කීපයකදී සඳහන් කරා මේ පාර්ලිමේන්තුවේ ඒ ඉන්වෙස්ටිගේෂන් කඩාකප්පල් කරපු ඍජුව සහ වක්‍රව අනියමින් ඒ ඉන්වෙස්ටිගේෂන් වලට බලපෑම් කරපු දේශපාලකයෝ ගැනත් මේ විමර්ශන කළ යුතුයි. මොකද මේ අන්තවාදය කියන එක ඒ තරම් සූක්ෂම මේ සමාජයේ වෙලාගෙන තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් සිරියාවේ පුහුණු ලද ජමිල් ට්‍රොපිකල් ස්වයං ඝාතකයා TID ප්‍රශ්න කර මුදාහරින්නේ 2018 4/12 වෙනිදා. එතකොට මේ ජමිල් පිළිබඳ බුද්ධිආංශ තොරතුරු 2016 සැප්තැම්බර් 16 වෙනිදින ආරක්ෂක මණ්ඩලයට ලබා දීලා තියෙනවා. එතකොට ජමිල් සහ දෙවිවල ට්‍රොපිකල් ඉන් බෝම්බේ පුරවැහැරීම පිළිබඳ ජනාධිපති පාස් කොමිසමේ 15 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. එතකොට මේ ජමිල් පිටිපස්සේ හිටපු මේ පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලඥයෝ කවුද? ජමිල් එක්ක වැඩ කරපු දේශපාලඥයෝ කවුද? ජමිල් එක්ක දේශපාලන ව්‍යාපාර කරපු දේශපාලඥයෝ කවුද? එතකොට අත්අඩංගුවට ගන්න නියෝගල් දීලා තියෙද්දි ඒ පුද්ගලයන්ව අත්අඩංගුවට ගන්න එපා කියලා කිව්වේ කවුද? ඉතින් ඒවත් විමර්ශනය කරන්න. එහෙම නැතුව අපි මේ නිකන් ඡන්දයක් කිට්ටු වෙනකොට මේක චිත්‍රපටයක් වගේ ගෙනල්ලා මේ ඒ චිත්‍රපට ජවනිකා පෙන්නලා වැඩක් නැහැ. ඒ වගේම තමයි සභාපතිතුමනි විශේෂයෙන්ම අපි නිකන් හිරගෙවල් පුරවල වැඩක් නැහැ. මොකද ඉස්සරහට මේ 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 ඝාතකයෝ එන්න පුළුවන් ඩ්‍රෝන තාක්ෂණේ. මොකද එදා ඒ ඝාතකයෝ ඒ ඝාතක සියදිවි හානි කරගන්න පැමිණියා ආකාරයට නෙමෙයි අනාගතයේ මේ මුස්ලිම් අන්තවාදී වියරු ත්‍රස්තවාදීන් මේ සමාජයේ තමන්ගේ ක්‍රියාකාරීත්වය සිද්ධ කරන්න. මොකද අපි දැක්ක පසුගිය කාලේ පුරාටම ලෝකයේ තියෙන මේ නව ප්‍රවණතාවයන් අනුව ඉතාමත්ම සූක්ෂමව ඒ වගේම තාක්ෂණය පාවිච්චි කරලා ඒ වගේම තොරතුරු තාක්ෂණය පාවිච්චි කරලා පරිකරක තාක්ෂණය පාවිච්චි කරලා මේ මුස්ලිම් අන්තවාදය තමන්ගේ ඒ ක්‍රූරත්වය ක්‍රියාත්මක කරන්න පටන් ගන්න තියෙනවා. අපි අද මේ කතා කරන්නේ පාස්කු ප්‍රහාරය ගැන පමණයි. පාස්කු ප්‍රහාරයේ සිද්ධිය ගැන කතා කරනවා. හැබැයි අනාගතයේ මෙවන් පාස්කු ප්‍රහාරය ඉදිරියේදී වළක්වා ගන්න මේ වගේ අන්තවාදීන් පාලනය කරන්න කොහොමද කියන ගැන අපි කතා කරන්නේ. අපි මේ වෙලාවේ මට මතක් කරන්න ඕන විශේෂයෙන්ම ගලබඩත්තේ ඥානසාර හාමුදුරුවෝ. මොකද මම ඥානසාර හාමුදුරුවොත් එක්ක ගොඩක් මේ ගැන කතා කරපු කෙනෙක්. අද උන්වහන්සේ මේ අන්තවාදය ගැන මේ අන්තවාදී ත්‍රස්තවාදීන් ගැන ඉතාමත්ම පුළුල් අධ්‍යයනයක් කරලා තියෙනවා. උන්වහන්සේ ගැන ඒ ගැන ලේඛන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ අද අපි දැක්ක පෞගිය කාලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒ අපරාධ පරීක්ෂණ කණ්ඩායම් පවා උන්වහන්සේගෙන් තොරතුරු ලබාගෙන තියෙනවා. මොකද උන්වහන්සේ වසර 10ක් 15ක් තිස්සේ මේක ගැන අධ්‍යයනය කරා. ඒ අධ්‍යයනයේ ප්‍රතිඵල විදිහට තමයි උන්වහන්සේ ඒව ගැන කතා කරේ, මේ සමාජ ගත කරේ. මොකද කොයිම වෙලාවකත් මුස්ලිම් සාමාන්‍ය මුස්ලිම් ජනතාව ගැන මුස්ලිම් ආගම ගැන නෙවෙයි අපි මේ කතා කරන්නේ. අපි මේ කතා කරන්නේ මුස්ලිම් අන්තවාදී වියරුව ගැන. ඉතින් ඒ ගැන කතා කරලාද උන්වහන්සේ අවාසනාවන්ත ලෙස හිරබත් කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් අද ඒවත් මේ බලපුරු ව්‍යාපෘතියේ කොටස්. මොකද මේ මුස්ලිම් අන්තවාදය ඉතාමත්ම සූක්ෂමව සමාජයේ විවිධ පුද්ගලයන් අතර විවිධ තරාතිරම් අතර අද බොහොම උපක්‍රමශීලීව උපාශීලීව ක්‍රියාත්මක වෙනවා. මොකද අද අපිට පේනවා අද බෞද්ධයෝ සහ කිතුනු භක්තිකයෝ අතර ලොකු රණ්ඩුවක් ගොඩ නැගිලා තියෙනවා. ඒ රණ්ඩුව අවුරුද්දකට සැරයක් එහෙම නැත්නම් මාස 6කට සැරයක් පාර්ලිමේන්තු විවාදයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි අර ත්‍රස්තවාදීන් ටික තමන්ගේ ව්‍යාපෘති හිමිසරේ කරගෙන යනවා. අන්තවාදීන් තමන්ගේ ව්‍යාපෘති කරගෙන යනවා. හැබැයි මේ පාර්ලිමේන්තුවේ අද දවසේ උදෑසන සිට මේ දක්වා මුස්ලිම් අන්තවාදයට අපි තිත තියන්න ඕන, මේ මුස්ලිම් අන්තවාදී වියරුව අපි නැති කරන්න ඕන, මේ මුස්ලිම් අන්තවාදී ඉගැන්වීම් මේ රටින් ඉවත් කරන්න ඕන, මුස්ලිම් අන්තවාදී ගැන අපි මීට වඩා හොයන්න ඕන, මේවා ගැන විමර්ශනය කරන්න ඕන කියලා එක් කවුරුත් කතා කරේ නැහැ. මොකද තමන්ගේ දේශපාලන බලය වෙනුවෙන් බලයට එන්න ඕනම කුජීත වැඩක් කරන තත්ත්වයට අද මේ පාර්ලිමේන්තුවේ ඇතම් නායක පත්තල ඉවරයි. අපි අද අහන කොටත් මං සමහර ඒවා අහන කොටත් පැනලා ගියා. විපක්ෂ නායකතුමා ඒවට උත්තර දුන්නේ නැහැ. මොකද මේ සමහර දේවල් මේ විවාද 12කදී මේ සියලුම කාරණා එළිදරව් වෙලා ඉවරයි. මේ ඔක්කොම පාර්ලිමේන්තුවේ පුස්තකාලේ තියෙනවා. නික ආපහු මේක ඇවිල්ලා කොළවල ඇවිල්ලා මෙතන කියවල වැඩක් නැහැ. මේවා කියවලා කතා කරලා වැඩක් නැහැ. මේවට අවශ්‍ය ක්‍රියාමාර්ගය ගන්න ඕන. ක්‍රියාමාර්ග ගන්න නැතුව හැමදාම මේ අස්සය පැනලා ගියාට පස්සේ ස්ථාලේ අහලා වැඩක් නැහැ. ස්ථාලේ වහන එක තමයි හැමදාම මේ පාර්ලිමේන්තුවෙන් කරන්නේ. ඒක නිසා කරු සභාපතිතුමනි, අපි දැන් මේ මුස්ලිම් අන්තවාදී මේ වියරුවට තිත තියන්න පුළුවන් විදිය කොන්දපණ දින නායක කොටික තමයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. එහෙම නැතුව මුස්ලිම් අන්තවාදීන් හුරතල් කරලා තමන්ගේ ඊළඟ බලයට ගන්නපත් වෙන්න මුස්ලිම් අන්තවාදයේ එක හුරතල් වෙන හුරතලුන් එක මේ රට ඉස්සරහට ගෙනියන්න බෑ. මොකද ඒකේ භයානකම් අපිට අනාගතේ පේනවා. මොකද මේ සහරන් ඇතුළු 8 දෙනා විතර මැරුණා කියලා මේක නැවතින්නේ නැහැ. මොකද අනාගතේ මීට වඩා දරුණු විදියට මේ රටට මේ මුස්ලිම් අන්තවාදයෙන් මේ මුස්ලිම් අන්තවාදයට අපිට මූණ පාන්න වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.